අභිනව මන්ත්‍රීවරයන්ගේ නිල ප්‍රතිඥාව හෝ දිවුරුම කෑගල්ල මැතිවරණ කොට්ටාසේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රත්නායක මුදියන්සේලාගේ සමන්ත රණසිංහ මහතා
සේලාගේ සමන්ත රණසිංහ යන මම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවටද ශ්‍රී ලංකාවේ දේශය තුළ වෙනම රාජ්‍යයක් පිහිටවීමට කෙලින්ම හෝ අන්‍යාකාරයෙන් ශ්‍රී ලංකා තුළදී හෝ පිටතදී ආධාර දීම අනුබල දීම අනුග්‍රහ දැක්වීම මුදල් යොදවීම ධෛර්ය දීම හෝ දේශනා කිරීම නොකරන බවටද බවටද ගෞරව බහුමානින් යුක්තව ප්‍රකාශ
ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ මගේ අංක PS ඇලයිරක් PSA ඇලයිරක් 02 ඇලයිරක් 7 ඇලයිරක් 9 ඇලයිරක් 3 ඇලයිරක් 1 2025 අප්‍රේල් මාස 22 දින ගරු IWM ජගත් වික්‍රමරත්න මැතිතුමා කථානායක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ගරු කථානායකතුමනි 40 වෙනි අධිකාරිය වූ මහජන ආරක්ෂක ආඥාපනත 40 වෙනි අධිකාරිය වූ මහජන ආරක්ෂක ආඥාපනතේ 12 වෙනි වගන්තියෙන් මා වෙත පැවරුණු බලතල ප්‍රකාරව මහජන සාමය පවත්වාගෙන යාම සඳහා වන අවශ්‍යතාවයේ සැලකිල්ලට ගනිමින් පළවෙනි උපලේඛනයේ නිශ්චය කොට දක්වන සන්නද්ධ හමුදාවල සියලුම සමාජිකයන් එහි දෙවෙනි උපලේඛනයේ නිශ්චය කොට දක්වන ප්‍රදේශවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා කැඳවන බවට ආඥාවක් නිකුත් කොට ඇත. ඒ අනුව උක්ත ආඥාපනතේ 21-2 වගන්තිය සමග කියවිය යුතු 2-3 වගන්තිය ප්‍රකාරව ඒ බව පාර්ලිමේන්තුව වෙත මෙන් දැනුම් දෙමි. මේට හේතුවත් අනුර කුමාර දිසානායක ජනාධිපති කථානායකවරයා විසින් කරනු ලබන නිවේදනාංක 1 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථා ප්‍රකාරව මා විසින් 2025 අප්‍රේල් 11 වෙනි දින එකතු කළ අගය මත බදු සංශෝධන නැමැති 50 කැටුම්පතෙහි හා 2025 අප්‍රේල් මාස 30 වෙනි දින අපරාධයකින් උපාදිත දේ පිළිබඳ නැමැති 50 කෙටුම්පතෙහි සහතිකය සටහන් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. නිවේදනාංක 2 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධන නැමැති 50 කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැන් දීමට කැමැත්තෙමි. නිවේදනාංක 3 ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා විසින් 2025 මාර්තු 18 වෙනි දින වරස් ප්‍රසාද ප්‍රශ්නයක් යටතේ පාර්ලිමේන්තයේදී මතු කරන ලද කරුණු ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කළ හැකිය. නිවේදන අංක 4 2025 මාර්තු 19 වෙනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 115හි විධිවිධාන පරිදි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා මතු සඳහන් මන්ත්‍රීවරයන්ද තේරුම් කාරක සභාව විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ගරු වසන්ත සමරසිංහ මහතා, ගරු සුන්දරලිංගම් ප්‍රදීප් මහතා, ගරු අබුබකර් ආතම්බාවා මහතා. නිවේදනාංක 5 2025 මාර්තු 19 වෙනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනා ප්‍රකාරව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 119හි විධිවිධාන පරිදි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා මතු සඳහන් මන්ත්‍රීවරයා තේරුම් කාරක සභාව විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ගරු සුනිල් රත්නසිරි මහතා. නිවේදනාංක 6 2025 මාර්තු 19 වෙනි දින පාර්ලිමේන්තුවේ විසින් සම්මත කරන ලද යෝජනා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 121හි විධිවිධාන පරිදි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා මතු සඳහන් මන්ත්‍රීවරයන් තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ගරු අබුබකර් ආතම්බාවා මහතා, ගරු අක්කම් ඉල්ලියාස් මහතා, ගරු මයිල්වාගම් ජිගදීසරන් මහතා. නිවේදනාංක 7 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 111හි විධිවිධාන පරිදි සහ 2025 මාර්තු 17 වෙනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනා ප්‍රකාරව පහ සඳහන් එක් එක් ආංශික අධීක්ෂණ කාරක සභාවල සේවය කිරීම සඳහා මතු සඳහන් මන්ත්‍රීවරයන් තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. 1. ආර්ථික සංවර්ධන සහ අන්තර්ජාතික සම්බන්ධතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව. ගරු ලක්ෂ්මන් නිපුණාරත්නි මහතා, ගරු නීතිඥ සාගරිකා අතාවුද මහත්මිය, ගරු නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය, ගරු කන්දසාමි ප්‍රභූ මහතා, ගරු විජේසිරි බස්නායක මහතා, ගරු තිලින සමරකෝන් මහතා, ගරු නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනවිය. යටතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව. ගරු මංජුල සූරවීර මහතා, ගරු කේ ඉලං කුමරන් මහතා, ගරු රවීන්ද්‍ර බණ්ඩාර මහතා, ගරු ධනුස්ක රංගනාත් මහතා, ගරු අසිත නිරෝචන එගොඩවිතාන මහතා, ගරු සාන්ත පද්මකුමාර සුභසිංහ මහතා, ගරු නීතිඥ ගීතා හේරත් මහත්මිය. අධ්‍යාපන ත්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව. ගරු අබුබකර් ආතම්බාවා මහතා, ගරු ක්‍රිෂ්ණන් කලීල් චෙල්වි මෙනවිය, ගරු නිලෝෂා ලක්මාලි ගමගේ මහත්මිය, ගරු සුගත් වසන්තද සිල්වා මහතා, ගරු සුජීව දිසානායක මහතා, ගරු සංජීව රණසිංහ මහතා, ගරු සුනිල් රාජපක්ෂ මහතා. සෞඛ්‍ය ජනමාධ්‍ය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව. ගරු මුනිර් මුලාෆර් මහතා, ගරු වෛද්‍ය නිහල් අබේසිංහ මහතා, ගරු සමන්මලි ගුණසිංහ මහත්මිය, ගරු මහාචාර්ය සේන නානායක්කාර මහතා, ගරු වෛද්‍ය එස් ශ්‍රී ආදම් බාවානන්දන් රාජා මහතා, ගරු ජගත් මනුවර්ණ මහතා, ගරු රුවන් මාපලගම මහතා. පරිසරය කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව. ගරු රොෂාන් අක්මීමන මහතා, ගරු උපුල් කිස්සිරි මහතා, ගරු MACS චතුරි ගංගානි මහත්මිය, ගරු සුසන්ත කුමාර නවරත්න මහතා, ගරු සුදත් බලගල්ල මහතා, ගරු කීට්නන් සෙල්ලරාජ් මහතා, ගරු නීතිඥ භාග්‍යශ්‍රී හේරත් මහතා. විද්‍යා තාක්ෂණ සහ ඩිජිටල් පරිණාමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, ගරු චතුරංග අබේසිංහ මහතා, ගරු අක්‍රම් ඉල්ලියස් මහතා, ගරු ලසිත් භාෂණ ගමගේ මහතා, ගරු තනුර දිසානායක මහතා, ගරු නීතිඥ හසාරා ලියනගේ මහත්මිය, ගරු වෛද්‍ය ජනක සේනාරත්න මහතා, ගරු චන්දිම හෙට්ටිආරච්චි මහතා. නිවේදන අංක 8 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 112 විධිවිධාන පරිදි සහ පාර්ලිමේන්තුව විසින් 2025 මාර්තු 19 දින සම්මත කරන ලද යෝජනා ප්‍රකාරව 10 පාර්ලිමේන්තුවේ පළවෙනි සභාවාරයේ සේවය කිරීම සඳහා පා සඳහන් අමාත්‍යාංශීය උපදේශක කාර්යසභාවලට තීරීම් කාරක සභාව විසින් නම් කරන ලද සමාජික මන්ත්‍රීවරයන්ගේද නාම ලේඛන භාෂාත්‍රයෙන්ම මම සභාගත කරමි. මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව, අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාර කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව, කෘෂිකර්ම, පසු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව, ධීවර, ජලජ සහ සාගර සම්පත් කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව, කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාව, නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාව, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව, කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සහභාගීත්ව ගැන්වීම කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව, බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව, විද්‍යා හා තාක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව, බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව, ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව, ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව, පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව, තරුණ කටයුතු සහ ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව, අධිකරණ සහ ජාතික ඒකාබද්ධ කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ආරක්ෂක උපදේශක කාරක සභාව, වෙළඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිත සහ සම්පකාර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව. කථානායකයා විසින් ලිපිලේඛන පිළිගැන්වීම. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථා ප්‍රකාරව 2017 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ තෙවිනි කාණ්ඩයේ 19 කොටස, 2022 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවිනි කාණ්ඩයේ 63 කොටස සහ 9 කාණ්ඩයේ 43 කොටස සහ 2023 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවිනි කාණ්ඩයේ 40 කොටස, දෙවිනි කාණ්ඩයේ 17 කොටස සහ 9 කාණ්ඩයේ 23 කොටස මම ඉදිරිපත් කරමි. ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා,
ගරු කථානායකතුමනි, එකී වාර්තා මුද්‍රණය කළ යුතුය මම යෝජනා කරනවා.
ලිපිලේඛනාදිය පිළිගැන්වීමය. ගරු අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය,
ගරු කථානායකතුමනි, 2022 වර්ෂය සඳහා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව, 2023 වර්ෂය සඳහා ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව සහ 2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ වාර්ෂික වාර්තාවම ඉදිරිපත් කරමි. මේ වාර්තා අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුය මම යෝජනා කරමි. 2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සුරැකීම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව, දෙදස් විසිතුන වර්ෂය සඳහා ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව, දෙදස් විසිතුන වර්ෂය සඳහා ලංකා බැංකුවේ වාර්ෂික වාර්තාව, දෙදස් විසිතුන වර්ෂය සඳහා මහජන බැංකුවේ වාර්ෂික වාර්තාව සහ දෙදස් විසිතුන වර්ෂය සඳහා රාජ්‍ය උකස ආයෝජන බැංකුවේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමි. මෙම වාර්තා ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සම්බන්ධතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි. ගරු කතානායකතුමනි, 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පරත්මගින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන සහ අපනයන පාලන පනතේ 4.1 සහ 14 වගන්තිය සමග කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2025 මාර්තු 19 දින ඇති අංක 24-28 ඇලෙරක් 0.7 දරන අතිවිශේෂ ගසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි 2003 අංක 25 දරන මුදල් පනතේ 2.1 වගන්තිය යටතේ මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2025 ජනවාරි 31 දින ඇති අංක 24-21 ඇලෙරක් 30 දරන අතිවිශේෂ ගසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය 2018 අංක 35 දරන මුදල් පනතේ 51 වගන්තිය සමග කියවිය යුතු 19 වගන්තිය යටතේ මෝටර් වාහන මත සුඛෝභෝගී බද්ධ සම්බන්ධයෙන් මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2025 ජනවාරි 31 දින ඇති අංක 24-21 ඇලෙරක් 41 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය සහ සංශෝධිත පරිදි 1989 අංක 13 දරන නිෂ්පාදන බදු විශේෂ විධිදාන පනතේ 3 වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2025 ජනවාරි 31 දින ඇති අංක 24-21 ඇලෙරක් 42 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය මම ඉදිරිපත් කරමි. මෙම රෙගුලාසි නියෝගය නිවේදනය සහ නියමය රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි. ගරු කතානායකතුමනි, 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 21 වගන්තිය සමග කියවිය යුතු 27.1 වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාවේ නිර්දේශ මත ශ්‍රී ලංකාවේ වයඹ විශ්වවිද්‍යාලයේ පෝෂණය සහ ආහාර වේදයේ අධ්‍යයන අංශයක් පිහිටුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන උස අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සාදන ලදුව 2025 ජනවාරි 8 දින ඇති අංක 24-18 ඇලෙරක් 26 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය 1974 අංක 35 දරන රේගු සංශෝධන පනතින් සහ 1988 අංක 83 දරන රේගු සංශෝධන පනතින් සංශෝධිත රේගු ආඥා පනතේ 19 අ වගන්තිය යටතේ රේගු ආනයන තීරුබදු සම්බන්ධයෙන් මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව 20-25 පෙබරවාරි 25 දින ඇති අංක 24-25 ඇලිරක් 18 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය සහ 2025 අංක 3 දරන විසර්ජන පන්තියේ 6.1 වගන්තිය ප්‍රකාරව 2025-31 සිට 2025-3.27 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුව වැයශේෂාංක 248 සංවර්ධන වැඩසටහන සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන මගින් සිදු කරන ලද පරිපූරක වෙන් කිරීම පිළිබඳ සටහන.
ගරු සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමෝ,
2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වාර්ෂික වාර්තාම ඉදිරිපත් කරමි. මේ වාර්තාව සෞඛ්‍ය ජනමාධ්‍ය හා කාන්තා සහවිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු කෘෂිකර්ම, පස්සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා,
2020 වර්ෂය සඳහා මිල්කෝ ප්‍රයිවේට් ලිමිටඩ්හි වාර්ෂික වාර්තාව සහ 2023 වර්ෂය සඳහා ඉඩම් ප්‍රසංස්කරණ කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාම ඉදිරිපත් කරමි. මෙම වාර්තා පරිසරයේ කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු වැවිලි සහ ප්‍රජා යටිතල පාසුකම් අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, 2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතු බව මම යෝජනා කරමි.
ගරු නාගරික සංවර්ධන ඉදිකිරීම සහ නිවාස අමාත්‍යතුමා,
2023 වර්ෂය සඳහා රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව යටතල පහසුකම් සහ උපාය මාර්ග සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු බලශක්ති අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා කංජතෙල් සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව යටිතල පහසුකම් සහ උපාය මාර්ග සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතු යයි මම යෝජනා කරමි.
ගරු අධිකරණ සහ ජාතික ඒකබද්ධතා අමාත්‍යතුමා,
දෙදාස් විසිතුන වර්ෂය සඳහා හානිපූර්ණ සඳහන කාර්යාලය ශ්‍රී ලංකාවෙහි වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රාජ්‍යපාලන යුක්තිය සහ සිවිල් ආරක්ෂණ පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සයිබල ගැන්වීම් අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සහ මුල්‍ය ප්‍රකාශන මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව අධ්‍යාපනය, සමබලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
කාරක සභා වාර්තා පිළිගැන්වීම, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා විසින් පිළිගැන්වීම.
ගරු කථානායකතුමනි, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කරන ලද රේගු ආඥා පනතේ 235 අධිකාරිය වූ ආ උපලේඛනයේ විධිවිධාන යටතේ ආනයන තීරුබදු සම්බන්ධ යෝජනා සම්මතය 2025 ජනවාරි 27 වෙනි දින ඇති 24/21 ඇලිරක් 0.5 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පල්කන ලද සහ 2025 අප්‍රේල් 9 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සම්බන්ධයෙන් වූ එකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
මහජන පෙස්සම් පිළිගැන්වීම, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද ලලිත් කුමාර මහතා. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලුතිරන් කමාණ්ඩ විශ්‍රාමික ප්‍රගීත් මදුරංග මහතා පෙස්සම් 7.
ගරු කථානායකතුමනි, අතුරුගිරිය ඔරුවල ලේක් ටෙරස් 5 පටුමග අංක 723 80 දරන ස්ථානයෙහි පදිංචි BHG9 රේණුකා මහත්මියගෙන් ලැබුණු පෙත්සමක්ද, කඩවත පහළ බියන්විල පුෂ්පාරාම මාවත අංක 145 දරන ස්ථානයෙහි පදිංචි LP කනුරාරත්න මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, තඹුත්තේගම රාජාංගනය පාර අංක 238 දරන ස්ථානයෙහි පදිංචි MDS විජේතුංග මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, මාතර වේරදුව නාවිමන පාර අංක 31 දරන ස්ථානයෙහි පදිංචි ප්‍රියන්ත වික්‍රමසේකර මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, වත්තල එඬේරමුල්ල ශාන්ත ජූට් පාර අංක 45 එක දරන ස්ථානයෙහි පදිංචි රොහාන් අල්විස් කොතලාවල මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, පේරාදෙනිය උඩහිරියගම අංක 129 දරන ස්ථානයෙහි පදිංචි ශ්‍රියානි හෙඩ්ජීවත්තගේ මහත්මියගෙන් ලැබුණු පෙත්සමක් සහ ත්‍රිකුණාමලය ධාන්‍යගම ඉදිරිපිට නිවස D4 ස්ථානයෙහි පදිංචි ටී අප්සරා ජීවාංගනී මහත්මියගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩ විතාන මහතා පෙත්සම් 3.
ගරු කථානායකතුමනි, මහනුවර වේවැල්ල පාර අංක 58.5 B දරන ස්ථානයේ පදිංචි AM ප්‍රියා දමයන්ති මහත්මියගෙන් ලැබුණු පෙත්සමක්ද, අංක 2 පානදුර වලාන පොදු ජනමාවත අංක 67B දරන ස්ථානයේ පදිංචි DH ගමගේ මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, අංක 3 රාගම කපුවැව පාර අංක 648B දරන ස්ථානයේ පදිංචි PGC සෙනවිරත් මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පෙත්සම් 2.
ගරු කථානායකතුමනි, පිළියන්දල තුම්බෝවිල වෙදමාවත 3 පටුමඟ අංක 202 ඒ දරණ ස්ථානයේ පදිංචි ජේ සුනීතා පෙරේරා මහත්මියගෙන් ලැබුණු පෙත්සමක් සහ පන්නේපිටිය දෙපානම අරලිය වෙන අංක 75/49 F දරණ ස්ථානයේ පදිංචි KD නිලීකා අතුකෝරල මහත්මියගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුර අපේක්ෂා කරන ප්‍රශ්න.
ගරු විපක්ෂ ප්‍රධාන සංවිධානකතුමා.
ගරු කථානායකතුමනි, ඔබතුමාගේ අවසරය ඇතුව රටටත් ජනතාවටත් මේ ගරු සභාවේ අපිටත් වැදගත් වෙන කාරණයක් ගැන රජයේ අවධානය යොමු කරන්න මම මිනිත්තුවක කාලයක් ඉල්ලා හිටිනවා. ඇමරිකානු රජය විසින් ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ රටවල් රැසකට තීරුබදු පැනවීමක් පසුගියදා සිදුකර අවස්ථාවේ එමගින් අපේ රටේ ආර්ථිකයට සිදුවිය හැකි බලපෑම සැලකිල්ලටගෙන සර්වපාක්ෂික සමුළුවක් ඇදවන ලෙස අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරා. ඒ අනුව අප්‍රේල් 10 ජනාධිපතිතුමා විසින් කැඳවපු සාකච්ඡාවට ගරු විපක්ෂ නායකතුමත් විපක්ෂයේ සෙසු පක්ෂ නායකින් සහ නියෝජිතීන් සහභාගි වෙලා ඉතා වැදගත් සාකච්ඡාවක් පැවැත්තුවා. එතනදී ජනාධිපතිතුමා විසින් කිව්වා රජයේ නියෝජ්‍ය ඇමතිවරයෙකු ඇතුළු පිරිසක් ඇමරිකාවට ගිහිල්ලා මේ ගැන සාකච්ඡා කරන බව. අපි බලාපොරොත්තු වුණා මේ සාකච්ඡාවල ප්‍රතිඵල මේ සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි කියලා. ඒ වගේම අපි දැක්ක පසුගිය දවසක යුරෝපා සංගමයේ නියෝජිතයින් පිරිසක් ඇවිත් GSP Plus කියන ජනාධිපතිතුමත් රජයත් සමග කතා කරනවා. අපි රජයෙන් ඉල්ලනවා මේ වැදගත් සාකච්ඡාවල ප්‍රතිඵලය පිළිබඳව මේ ගරු සභාව දැනුවත් කරන්න කියලා.
ගරු ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමනි,
ගරු කතානායකතුමනි, අද දින පවතින විවාදයේදී අදාළ විෂය භාර නියෝජ්‍ය අමාත්‍යවරයා මේ කරුණු ගරු සභාවට ඉදිරිපත් කරනවා.
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු නීතිඥ තිත්‍රාල් ප්‍රනාන්දු මහතා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමාගේ ඇසීමට. ඒ පාරණ දැන් ඒ කාරණාවටම නේද දැන් අපි ඒක දැන් අවස තියෙන මේවකට කතා කරමු. ගරු නෑ දැන් ඒක දැන් මේ ඇජෙන්ඩා කියන්නේ නෑනේ ගරු මන්ත්‍රීතුමා. ගරු සභානායකතුමා, ගරු රවිකරණනායක මන්ත්‍රී,
ඇමරිකාවේ මුදල් ඇමති ප්‍රකාශයක් කරා රටවල් 17ක් මේ සුමානේ හෙලිදරව් කරනවා කියලා ගිවිසුම් ටික. දැන් මම අගේ කරනවා ඒගොල්ලෝ අද හෙලිදරව් කරනවා කියලා. හැබැයි අද තියෙන්නේ රේගු සම්බන්ධයෙන්. එතකොට ඒක සම්බන්ධකම කරන්නේ කොහොමද කියන එක තමයි දැනගන්න ඕනේ.
ගරු
සභානායකතුමනි, දැන් රේගුව කියන කාරු ගන්න ආර්ථිකයට සම්බන්ධයි. ඇජෙන්ඩක අපි දැන් ඉන්න තැන ගත්තොත් එහෙම කිසිම සම්බන්ධයක් නැහැ. නමුත් ඔබතුමාලා ඒ වැදගත් දෙයක් සභාවට මතු කළේ. ඒකනේ විවාදයක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. අද සම්පූර්ණ ආර්ථිකය සම්බන්ධ විවාදයක් තිබෙනවා. ඒ විවාදයේදී අදාළ ඇමතිවරු සියලු දෙනාම ඒ පිළිබඳව පැහැදිලි කළා.
ගරු නීතිඥ තිත්‍රාල් ප්‍රනාන්දු මහතා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමාගෙන් ඇසීමට.
මහානගරු කතානායකතුමනි,
ශ්‍රී ගරු කතානායකතුමනි, අයන් එක අවුරුදු පහයික්ම වූ එනම් අවුරුදු පහ 10 අතර සිවිල් නඩු ගණන 29,332යි අවුරුදු 10යික්ම වූ සිවිල් නඩු ගණන 17,271යි. අයන්න රෝමිලකම් දෙක ගරු මන්ත්‍රීතුමනි, මා මේ කෙටි දෙනවා මොකද ඉතින් දීර්ඝ උත්තරයක් එන්නේ මොකද බහලා තියෙන ප්‍රියව ටික. නමුත් all the details are in this document, I will submit it to you. I'll සභාගත කරනවා. ඒක අධිකරණ සංඛ්‍යා සුදුසු පරිදි වැඩි කිරීම, කලමනාකරණය කරගත් නඩු සංඛ්‍යාවක් එක් අධිකරණ ලබා දීම, අධික නඩු සංඛ්‍යාව පවතින අධිකරණ සඳහා අතිරේක අධිකරණ පිහිටුවීම, උදාහරණ මම දීලා තියෙනවා මේක මෑතකදී කරපුවා. දෙවනුව සංචාරක අධිකරණ කලාප ස්ථිර අධිකරණ කලාප ලෙස පිහිටුවීම උදාහරණ තිබෙනවා. ඒකාබද්ධ අධිකරණ පිහිටුවීමත් තව එකක් හැටියට සලකනවා. ස්ථිර සමන්න සිවිල් හා මහේස්ත්‍රාත් තෝරා ගත්ත ඒවා. ඒ වගේම අධික නඩු සංඛ්‍යාව හා අනිකුත් අවස්ථානගත කරුණු පිළිබඳව සැලකිල්ලට ගෙන අධිකර සේවා කොමිසම හා එක්ව අවශ්‍ය අවස්ථාවල නඩු නව අධිකරණ බල ප්‍රදේශ පිහිටුවීම. ඔල දන්නවා කොවිඩ් ව්‍යාපෘතියට පෙර කොන්ස්ට්‍රක්ෂන් ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්ත. නමුත් ඒක නැවතුණා. ඊට පසුව අපි නැවත ඒක සමන්න කෝට් එක්ස්පැන්ෂන් ප්‍රෝග්‍රෑම් එකේ මූලික බලාපොරොත්තුවක් වුණේ එක නඩුකාරතුමෙක්ට හැන්ඩල් කර හැකි ප්‍රමාණය නඩු ප්‍රමාණයක් අධිකරණ ලබා දෙන එක. For this we mainly use the final report of the committee appointed to review the demarcation of jurisdiction and to increase the number of court houses including high courts. This was the Mahinda Samayavardhana report that we mostly based ourselves on. Small claims court and pre-trial courts, although the procedures are there, තවම තියෙන්නේ සුළු හිමිකම් අධිකරණ දෙකයි ගරු මන්ත්‍රීතුමනි. ඒ නිසා මහනුවර මාතර අධිකරණ පමණයි. ඒ නිසා අපි පූර්ව නඩු විභාග සහ ස්මෝල් ක්ලේම්ස් කෝට් හදන්න ගාල්ල කන්තලේ මාතලේ නිකවරටේ පුත්තල වාලචන හා මහවදිකරණ බල ප්‍රදේශවල නව ගොඩනැගිලි ඉදිකරමින් පවතිනවා. ස්මෝල් ක්ලේම්ස් as you know, then you can divert those. වාණිජ මහාධිකරණ සංඛ්‍යාව 4 දක්වා වැඩි කරලා තියෙනවා. පස්වෙනි මහාධිකරණයේ සූදානම් වෙලා තිබුණට ඒ තාම ආරම්භ කළ නැහැ. ඇටලින පහසුම් ගැටලුවක් නිසා සංචාරක අධිකරණ 7ක්, ඊළඟට සංචාරක අධිකරණ 7ක් මහේස්ත්‍රාත් අධිකරණ දක්වා උසස් කරලා තියෙනවා. මැදවචිය, කහටගස්තිලිය, නොච්චිය ගම, කලවංචිකුඩි, කලවණ සහ පස්සන සහ නාරම්මන. ඒ වගේම නඩු සංඛ්‍යා පදනම් කරගෙන අතිරේක මහාධිකරණ 3ක්, අතිරේක දිසා මහේස්ත්‍රාත් අධිකරණ 12ක්, අතිරේක දිසා අධිකරණ 2ක්, අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයක් ස්ථාපිත කරලා තියෙනවා. කොළඹ මහනුවර අනුරාධපුර අධිකරණ මහාධිකරණ ඉතාම පැරණි නඩු පවතින අධිකරණ හඳුනාගෙන එම පැරණි නඩු කඩනමින් විසාස අවසන් කිරීම සඳහා පමණක් යටිතල පහසුකම් මහා කාර්යමණ්ඩලය පවතින්නේ නම් වෙන විෂාකාරවරුන් පත් කිරීමත් අපි උත්සාහ කරමින් පවතිනවා. Model courts, you know, it's a program I think started previously. It has expanded up to 21 courthouses and we are continuing with it. ඒ වගේම අපිට තව ලැබෙන නඩු කටයුතු අවසන් කිරීම සම්බන්ධයෙන් අනවශ්‍ය ලෙස ප්‍රමාදයන් පවතින බවට ලැබෙන පැමිණිලි පිළිබඳව හැකි සෑම අවස්ථාවකදීම අධිකරණ සේවා කොමිස් සභාව මගින් අපි ඒක සොයා බැලීම සිදු කරනවා. ඒකාබද්ධ අධිකරණ පවතින අපරාධ සිවිල් අඩු සංඛ්‍යාව ඉහළ යාමත් සමග තවදුරටත් එම අධිකරණ ඒකාබද්ධත්වයෙන් පවත්වාගෙන යාම ඵලදායී නොවන තත්ත්වයකට පත්වන විට ඒකාබද්ධ අධිකරණ වෙනම දිසා අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණ විසින් වෙන්කොට ස්ථාපිත කිරීම සිදු කරනු ලබනවා. උදාහරණ කද කැස්බෑව මොරටුව වලස්මුල්ල තංගල් යන ආදී ප්‍රදේශවල දැන් අධිකරණ සංඛ්‍යාව වැඩි කිරීමේදී අපිට මුහුණ දෙන ගැටලුවක් තිබෙනවා. ඒ විශාල ඒ අධිකරණ කාර්ය මණ්ඩලයේ හිඟයක් තිබෙනවා. බරපතල පහුගිය වසර දෙක තුළ කිසිම රික්‍රූට්මන්ට් එකක් වෙලා නැති නිසා ඒ පුරපාඩු 753ක් අත්‍යවශ්‍යව හඳුනාගෙන දැන් ඒව බදවා ගන්න කටයුතු කරමින් ඉන්නවා. ඊට අමතරව උපලේඛනගත නොවන නිලධාරීන් සිතාසිවිලන 151ක් අධිකරණ ഘോഷකා ප්‍රවේශකයන් 29ක් බඳවා ගැනීමට අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරනවා. ඒ වගේම ඔබ දන්නවා the delay in government analysis reports because there are some serious staff shortages there. So we are in the process of recruiting at least 16 more to start with because as you know the remands are exploding because of that. So අපේ අවධානයට යොමු වෙලා තිබෙනවා ගරු මන්ත්‍රීතුමනි. ඒ වගේම ඔබ දන්නවා සාමාන්‍යයෙන් වෙනත් රටවල් හා සාසනවල ඕනෑම දිනු රටක මිලේනියකට අඩුම ගානේ නඩුකාරවරු 30ක් 40ක ප්‍රමාණයක් ඉන්නවා. අපේ ඉන්නේ 20යි. 19 ඇතරම 19 ඉන්නේ. ඒ නිසා මේ වෙනකොට අපි නිලධාරීන් 50 දෙනෙක් කෝට් ඔෆිසර්ලා බඳවගෙන තිබෙනවා. ඉතින් 45ක් මහේස්ත්‍රාත්වරු වශයෙන් 46ක් මහේස්ත්‍රාත්වරු වශයෙන් තව 4 දෙනෙක් මම හිතන්නේ LT ප්‍රෙසිඩන්ට්ස්ලා වශයෙන්. සමත මණ්ඩල විශේෂ ආරවුල් 22 පනතේ යටතේ ඉඩම් ආරවුල් සමත මණ්ඩල දිස්ත්‍රික්ක 16ක තියෙනවා. නමුත් ඉතුරු දිස්ත්‍රික්ක 9ත් අපි ඉදිරියේදී ඒවා පිටවන්න කටයුතු කරනවා සමත as alternative way of reducing the court workload. ඒ වගේම 2024 අංක 2 දරන සමත මණ්ඩල පනත මගින් සිවිල් ආරවුලක් අධික දියුණු කිරීමට පෙර සමත මණ්ඩලයේ යොමු කළ යුතු මූල්‍ය සීමාව ලක්ෂ 10 දක්වා වැඩි කරලා තිබෙනවා. ඒ වෙනුවට සමත මණ්ඩලයට ආරවුල් 126,253ක් ලැබිලා තිබෙනවා. ඒ වගේම මහනුවර කොළඹ සහ මාතර වෙනම සුළු හිමිකම් අධිකරණ පිහිටවලා තිබෙනවා. අධිකරණ පද්ධතියේ ඩිජිටල්කරණය සඳහා අධ්‍යනයක් සිදු කර ඇති අතර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම දැනට ප්‍රමාද වී ඇති අතර එම ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කිරීම අවශ්‍ය කටයුතු මේලාට සිදු කරමින් පවතිනවා. The court automation program, we have appointed a committee headed by Justice Arjun Obeysekara and we have identified two court complexes, one in Nigambo and the other one in Kandy, for court automation program and another attempt to expedite the process. ඒ වගේම ස්වාධීන සහ කාර්යක්ෂම යුක්තිය පදනමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම මගින් එම ක්‍රියාවලිය පිළිබඳ ජනතා විශ්වාසය ගොඩනගා නීති ආධිපත්‍ය සුරකීමට අප රජය කටයුතු කර ලැබේ. එසේ මිල අධිකරණ ක්‍රියාවලිය ජනතාවට දැරිය හැකි මුදලකට පරිවර්තනය කොට නීතියේ සම ප්‍රවේශයන් පුරවැසියෙකුටම සාතිකිර අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග අප විසින් රජය ගන්නවා. ආයන්න අදාළ නොවේ.
ස්තුතියි. ගරු එමතුමා මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ වැසිසීදිත් කරුණ ඉදිරිපත් කරපු නිසා ප්‍රශ්නය පරක් වෙලාපු නිසා නමුත් මම මේ කෝට් ඔටෝමේෂන් සහ ඩිජිටලයිසේෂන් එක දැන් ඔබතුමාලගේ පොරොන්දුවකුත් එක තියෙනවා. ඒක ප්‍රමාදුණයි කියලා දැන් ඔබතුමා මේ සඳහන් කරා. ඒ ප්‍රෝග්‍රෑම් එක දැන් ප්‍රමාද වෙලා තියෙනවා කියලා. මගේ මේ එක ප්‍රශ්නේ මම අවසන් කළේ නැත්නම් මේ එතකොට දැන් අපි ඊයේ පෙරේදා දැක්ක ගරු ඇමතිතුමනි අධිකරණ ශාලාවක් ඇතුළත දුරකථනයක් නාද වීමක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කරලා යම් ප්‍රශ්නයක් නිසා ඒ පුද්ගලයා මිය ගියා. මට තේරුම් ගත්ත හැකි අධිකරණ ශාලාවක් ඇතුළේ දුරකථනයක් නාද වෙන එක සුදුසු නැහැ. ඒක කොහොමත් සුදුසු දෙයක් නෙමෙයි. හැබැයි මම දැකලා තියෙනවා අධිකරණ ශාලාවක් ඇතුළේ නීතිඥවරුන්ට දුරකථනයක් විතරක් නෙමෙයි ටැබ් එකක්, ලැප්ටොප් පරිගණකයක් මේ වගේ පාවිච්චි කිරීමේ ප්‍රශ්න ඇති වෙන යම් යම් අධිකරණ ශාලාවක් තියෙනවා. එතකොට මම හිතන්නේ මේ තාක්ෂණය දිහා බලන විදිහේ යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා කියලා මට හිතෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබතුමා මේ ප්‍රමාදය සම්බන්ධයෙන් මොකද්ද කරන්න කියලා පොඩ්ඩක්.
තම අර කෝට් ඔටෝමේෂන් ප්‍රෝග්‍රෑම් එක UNDP ප්‍රොජෙක්ට් එකකින් පටන් අරන් තිබුණේ. නමුත් ඒක අතරමැද නැවතලා තිබුණා. හරියට හේතුවක් හොයාගන්නට අපහසුයි. නමුත් නැවත ඒ UNDP එකේ සහායයෙන් තමයි අපි මේ කෝට් ඔටෝමේෂන් ප්‍රෝග්‍රෑම් එක දැන් පටන් අරගෙන මේ අපි ආවන් පස්සේ තමයි කමිටුව පත් කරේ ජස්ටිස් ඔබේසේකර්ගේ. ඒ අනුව දැන් ඒක නැවත ආරම්භ වෙලා තිබෙනවා. පමාව තිබුණේ ඒක අපේ ආණ්ඩුව එන්න කලින් නැවතිච්ච ප්‍රොජෙක්ට් එකක් පටන් අරගෙන තිබිලා මගදී නැවතිච්ච එකක්. ඉතුරු ටික දැන් කෙරීගෙන යනවා. Devani Prashna, you are absolutely correct because, as you know, I'm so glad that you asked this question. I'm very happy to answer. I mean, as an attorney at law, you know the limitations of a Ministry of Justice. I am unable to give commands or orders to the judiciary. It's an independent institution. Have I made Gataluwa? I have brought to the notice. I have prepared the letter to send, and I have spoken with the Judicial Service Commission. They are looking into the matter. The general sentiment among the profession. I should not be staying here and criticizing or telling anything wrong against the judge, where that's a disciplinary thing if they have to, the JSC look into the matter. And also, I have asked the prison authorities to carry out an investigation, as to what happened to that person. So far, that final report has not come. But provisionally, I feel there has been an altercation between him and some other inmates. But anyway, I'm not giving a final answer on that because they are supposed to investigate. But I think I'm fully with you, right? So that's why I cannot tell everything I told you now to the JSC, to you. But I did bring the matter to the attention of the JSC, and I believe the JSC will be taking appropriate action in this regard.
Garu Ajit P. Perera Mahata, Balasakti Amatthu Magin Asimita. Ubutuma prasan dekak kya hua?
Kai yahu.
Dekak kya hua?
Kai suma yahu kai.
කයිද? හරි මන් ගරු මන්ත්‍රීතුමා.
උතුමහන්.
If the honorable speaker permits, otherwise I.
No. Devini Prasnaya. ඔබතුමාගේ දෙවෙනි ප්‍රශ්නේ ඔබතුමාගේ යමුක ගරු වෛද්‍ය මුස්තාප මන්ත්‍රීතුමා
because you are remanded for bringing for the phone ringing in court so issue like this I would beg you to discuss with the JSC because if the contempt of court act is abused in this manner Right? The citizens' rights are at stake. Because here, his phone rang, he was remanded and he died in remand. But question is, it can inadvertently happen to anybody. It happens to lawyers day in and day out. The fact, Honorable Speaker, that a phone rang in court and he was remanded and he died in remand is a serious issue because whether it warrants such action. So I beg you, to discuss it with the JSC and see that the contempt of court act is not abused in this manner.
Honorable Minister.
Only answering his question, I'm sorry. Yeah. Right. We'll do it later.
Yeah.
Honorable Speaker, may I just quickly answer? Yeah. Mama, Honorable MP, I take your questions very seriously and a very valid point, and I take it the same weight. In fact, the Bar Association is already in discussion with me and a few others with regard to the Contempt of Court Act. So I would suggest very strongly to all the professionals who are interested, even you are most welcome, because we will appoint a committee into this matter, and with the help of the Bar Association, we will come up with a suitable law. And I take what happened, him being imprisoned for the ringing phone, is a very serious matter, and that is the area that the JSC is looking into at the moment. I am unable to make a comment on a judge's conduct, as you are aware. Right? But the JSC is looking into the matter.
ගරු අජිත් පී පෙරරම් මහතා ඔබතුමාගේ බලශක්ති අමාත්‍යතුමාගේ ඇසීමට
ප්‍රශ්නය අහනවා ගරු කතානායකතුමනි
ගරු කතානායකතුමනි ප්‍රශ්න අංක A1 සුලං විදුලි බලාගාර පුද්ගලික අංශයේ 19ක් සහ ලංකා විදුලි බල මණ්ඩලයේ සතුව එකක් වශයෙන් 20ක් පවතී ප්‍රශ්න අංක A2 එම විදුලි බලාගාර ගොඩනැගීම ආරම්භ කරපු දිනේ විදුලි බල මණ්ඩලය සතුව නොමැතුවත් ඒවා සම්බන්ධ කර පද්ධතියට සම්බන්ධ කරන දිනයන් පහත පරිදි වේ. මාම්පුරි බලාගාරය 2010/5/6, සේගුවන් තිව් බලාගාරය 2010/5/28, විඩමුටු නායි බලාගාරය 2010/7/20, නිමලපුර බලාගාරය 2010/10/6, විල්පිට බලාගාරය 2023/7/21, අඹේවල බලාගාරය 2023/6/9, මදුරංකුලේ බලාගාරය 2011/10/13, උප්පුදලුව බලාගාරය 2012/7/24, එරුම්බුක්කු දල් බලාගාරය 2020/5/28, මාම්පූරි දෙක බලාගාරය 2012/7/28, මාම්පූරි තුන බලාගාරය 2012/7/28, පොල්ලුප්පලයි බලාගාරය 2012/8/9, වල්ලිමුණායි බලාගාරය 2013/6/25, මුසල්පෙට්ටි බලාගාරය 2014/2/3, චුන්නාකම් එක බලාගාරය 2014/5/19, චුන්නාකම් දෙක බලාගාරය 2014/12/1, මන්නාරම් එක බලාගාරය 2014/12/22, කල්පිටිය බලාගාරය 2015/1/7, මන්නාරම දෙක බලාගාරය 2020/5/28 සහ ලංකා විදුලි බල මණ්ඩලයේ සතු මන්නාරම් බලාගාරය 2021 අප්‍රේල් මාසයේදී කමිෂන් කරා. ප්‍රාසංක A3 කාලීතුරු ගන්න ඕනින්ද මම බලාගාර පිළිවෙලින් නම් නොකිව්වට පිළිවෙලින් ව්‍යාපෘතියේ ධාරිතාවයේ මෙගාවොට් 10, 10, 10, 10.85, 3, 10, 10, 10, 10, 10, 10, 10, 10, 10, 10, 10, 10, 10, 10, 9.5, විදුලි බල මණ්ඩලයේ සතු එක 103.5 මෙගාවොට්. ප්‍රශ්නාංක A4 ඒකෙත් ලොකු ලිස්ට් 20ක ලිස්ට් එක තියෙනවා. ඒකෙත් මම ඉලක්කම් ටික කියන්නම්. 2022 පළවෙනි බලාගාරයේ 2022 කිලෝවොට් පැය 17904 සමාවෙන්න මිලියන 17,947,443, 2023 මිලියන 22,760,864, 2024 මිලියන 44,137,492. ඒ වගේම ඉතුරු ටිකත් තියෙන මං හිතන සභාගත කරොත් හොඳයි කියලා ඉතුරු ටික. ඒ වගේම ලංකා විදුලි බල මණ්ඩලයේ 2021 ඉඳලා ගත්තොත් 22 ඉඳලා කිලෝවොට් පැය 347.2, 2023 391.4, 2024 383. ප්‍රශ්නාංක A5 ලංකා විදුලි බල මණ්ඩලය මගින් සෑම වසර දෙකකට වරක් ප්‍රකාශයට පත් කරන ලද කරන 20 අවුරුදු දීර්ඝකාලීන ජන සැලැස්ම තුල වාර්ෂිකව සැලකිය යුතු සුළං විදුලි බලාගාර ධාරිතාවක් ක්‍රමානුකූලව ජාතික පද්ධතියට අවශෝෂණය කරගත හැකි පරිදි සැලසුම් කර ඇත. දැනට මහජන උපයෝගිතා කොමිසමට අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති 2026/2044 පනත සැලසුම් අනුව 2030 වන විට මෙගාවොට් 860ක ධාර්තාවක් සහිත සුළං විදුලි බලාගාර පද්ධතියට ඇතුළත් වීමට නියමිතය. මෙම බලාගාර තරංකාරී ටෙන්ඩර් ක්‍රම මගින් ප්‍රසම්පාදනය කිරීමට බලාපොරොත්තු වේ. දෙක කුඩා පරිමාණ පුනර්ජනනීය බලාගාර ඉදිරි කිරීම සඳහා වන අනුමැතීන් ලබා දීමේදී ඇතිවන ප්‍රමාදයේ වළක්වා ගැනීමට සුනිත් බලශක්ති අධිකාරිය සහ ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ ක්‍රියා පටිපාටිකින් සකස් කර ගැනීම. අංක 3 වැඩි වශයෙන් පුනර්ජනනීය බලශක්ති පද්ධතියට අවශෝෂණය කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන සම්ප්‍රේෂණ යටිදල පහසුකම් වැඩි දියුණු කිරීම අවශ්‍ය සැලසුම් දීර්ඝකාලීන සම්ප්‍රේෂණ සැලසුම් යටතේ ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ සඳහා අවශ්‍ය වන ප්‍රතිපාදන සපයා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරමින් පවතී. අංක 4 ජාතික විදුලි බල පද්ධතියට සුළං විදුලි බලාගාර හරහා බලශක්ති එක්කර ගැනීම පිණිස පවතින නීත්‍යානුකූල රාමුව තුළ විවිධ ප්‍රමාණයේ බලාගාර සඳහා විවිධ මිල දී ගැනීම ක්‍රම භාවිතා කරනු ලබයි. එනම් සුළං විදුලි බලාගාර සඳහා විවෘත පුනර්ජනනීය බලශක්ති හරහා විදුලිය උත්පාදනය වීමට ක්‍රමවේද මගින් ප්‍රසම්පාදනය කෙරේ. එනම් ස්ථාවර පෝෂක ගාස්තු ෆීඩින් ටැරිෆ්ස් සහ තරංකාරී ලංසු තැබීම් සහ ප්‍රසම්පාදන යන ක්‍රම වේදය. ඒක යටතේ උපරිම මෙගාවොට් 10ක යටත් ඕනෑම ප්‍රථම ස්ථානයක ස්ථාපිත කර හැකි වන පරිදි සුලම් බලාගාර සඳහා සම්මත බලශක්ති මිලදී ගැනීම් ගිවිසුම් යටතේ ඒකකයට මේ වන විට රුපියල් 29.86 මිලක් ප්‍රකාශයට පත් කර ඇත. ඊට අමතරව සුලං බලාගාර වලින් ජන්නේ වන විදුලිය තරංගාරි ලංස දැමීම් මගින් කාණ්ඩ දෙකක් ඇත්තේ මිලිගන් ගන්නු ලැබේ. එනම් මෙගාවොට් 10 හෝ ඊට අඩු කුඩා පරිමාණ බලාගාර මෙගාවොට් 10ට වැඩි මහා පරිමාණ බලාගාර ලෙස. එලෙස ජාතික විලපල වන්දතීර නුදුරේදී එක්වීමට නියමිත සුලම් බලාගාර පිළිබඳ විස්තර අමුණා ඇත. ප්‍රශ්නාංක අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, පළවෙනි අතුරු ප්‍රශ්නය. ගරු ඇමතිතුමනි, බොහොම ස්තුතියි විස්තරාත්මක පිළිතුරක් ලබා දීම ගැන. දැන් පහුගිය මේ වර්තමාන රජය බලයට පත්වීමෙන් පසුව අලුතින් සුලම් බලාගාර සඳහා ටෙන්ඩර් කැඳවීම හෝ අලුතින් සුලම් බලාගාර සඳහා බලපත්‍ර ලබා දීම සිදු වුණේ නැහැ. ඒ වගේම අදානි සමාගමට අදාළ ඒ මූලික එකඟතා සහිත ව්‍යාපෘතියෙන් ඉවත්වීමෙන් පසුව මන්නාරමේ පුනරීන්වල වගේම ලංකාවේ තවත් ප්‍රදේශ ගණනාවකම ගොඩබිමත් මහමුහුදෙත් සුලං විදුලි බලය පිළිබඳ විශාල විභාවයක් තිබෙන බව අපි දන්නවා. ඒ සඳහා අවශ්‍ය කරන දත්තයන් අප සතුව තිබෙනවා. දැන් මේ සියලු තත්ත්වයන් තුළ කඩිනමින් වැඩි පුනර්ජනනීය බලශක්තියක් අපේ පද්ධතියට එකතු කර ගැනීම විදුලි මිල අඩු කිරීමට හේතුවක් වෙනවා. ඒ වගේම අපේ බලශක්තිය ආරක්ෂා පිළිබඳවත් වැදගත් වෙනවා. දැන් මේ තත්ත්වය තුළ මොනවද තරඟකාරී ටෙන්ඩර් කැඳවීම් සඳහා සූදානම් කරලා තියෙන බලාගාර, ඒ ස්ථාන මොනවද, ප්‍රමාණයන් මොනවද? මොකද තරඟකාරී ක්‍රමවේදයන් තුළින් තමයි අඩුම මිලක් අපිට ලබා ගන්න පුළුවන් ජාත්‍යන්තර සහ දේශීය ආයෝජකයන්ගේ සහයෝගය ලබාගෙන. මොනවද මේ අලුත් බලාගාර, මොනවද කවද්ද ටෙන්ඩර් කරන්නේ, මොනවද ඒ ටෙන්ඩර් කිරීමට බලාපොරොත්තු වන බලාගාරවල ධාරිතාව?
ගරු කතානායකතුමනි, දැන්ට ටෙන්ඩර් එක ෆ්ලෝට් එකේ තියෙනවා, ක්‍රියාත්මකව පවතිනවා. මුල්ලිකුලම් මෙගාවොට් 50 බලාගාර දෙකක් විදිහට මෙගාවොට් 100ක දැන්ට ටෙන්ඩර් කැඳවලා තියෙන්නේ, මිල ගණන් ලබා ගැනීමින් පවතිනවා. ඊට අමතරව මන්නාරමේ 234ක මෙගාවොට් එකට අවශ්‍ය මූලික අනුමැතීන් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු දැන් පටන් ගන්න ලැහැත්ති කරලා තියෙනවා. ඒ වගේම පුනරින් මෙගාවොට් 250ට අදාළ ඒක මූලික ෆීසිබිලිටි එක අපි කරලා තියෙන්නේ, ඉවර කරලා තියෙන්නේ. ඒකට අවශ්‍ය ට්‍රාන්ස්මිෂන් ලයින් එකට අවශ්‍ය පහසුකම් සපයා ගැනීමේ කටයුතු වල යෙදලා තිනවා. ඊට පස්සේ ඒක ඇත්තටම ඒකත් ටෙන්ඩර් වලට ඉදිරිපත් කරන්න තියෙනවා. ඊට අමතරව සාක්ෂ්‍යතා වාර්තා කැඳවලා තිනවා වෙරවිල් වගේම තවත් කිහිපයක්. ඒවා තාම ඉවර නැති හින්දා අපිට ප්‍රකාශ කරන්න බෑ. කොහොමත් මේ අවුරුද්ද ඇතුළත ආසන්නයෙන් මෙගාවොට් 400කට ආසන්නයෙන් ටෙන්ඩර් කැඳවන්න අපි කටයුතු කරගෙන යනවා.
දෙවෙනි ප්‍රශ්නය ගරු කතානායකතුමනි, විදුලි මිල පිළිබඳ ප්‍රශ්නය සමාජයේ විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. විදුලි ඒකකයක මිල අධික වීම නිසා කර්මාන්ත අධෛර්යමත් වෙලා තියෙනවා. පාරිභෝගිකයන්ගේ ජීවිත වලට විශාල ගැටලුවක් ඇති වෙලා ජීවන වියදම වැඩි වෙලා තියෙනවා. ඒ වගේම රටේ අනාගත සංවර්ධනය පිළිබඳ විශාල බාධාවක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම අපිට දැනගන්න ලැබුණා IMF සමග ඇති කරගෙන තියෙන ගිවිසුමේ අපි මෙදෙක් නොදැන සිටි කොන්දේසි අනුව නැවත වරක් විදුලි බිල වැඩි කිරීමට රජය කටයුතු කරනවා කියන ගරු ඇමතුමනි, දැන් අපේ රට පාලනය කරන්නේ IMF ද? එහෙම නැත්නම් මේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී රජයේ තුළ මේ ක්‍රියාත්මක වන මේ ආණ්ඩුවද? ඔබතුමාගේ රජය මේ විදිහට මේ විදුලි මිල පිළිබඳව මේ ජාත්‍යන්තර බලපෑමට යටත්ව පාරිභෝගිකයා පීඩාවට පත් කරන්න කටයුතු කරනවා නම් අපේ ස්වාධිපත්‍ය අහිමි වෙලාද අපිට තියෙන්නේ? ඔබතුමාට පැහැදිලි කරන්න පුළුවන්ද මේ විදුලි මිල පිළිබඳ මේ තියෙන මේ අපිට පාලනයක් නැතිකම මේ ප්‍රශ්නේ කොහොමද අපිට පාලනයක් ඇති කරගන්නේ?
ගරු කතානායකතුමනි, ඇත්තටම අපිටත් ඕනේ ගෙවල් වලට වගේම කර්මාන්ත සඳහා අවම මිලට ලීස් කොස්ට් එකට විදුලිය ලබා දෙන්න තමයි. ඒක තමයි අපේ ප්‍රමුඛ අරමුණ. ඒ වෙනුවෙන් තමයි අපි ගොඩක් වැඩ කරගෙන යන්නේ. සමහර ලාවට ඔබතුමාලා මා අනිත් පැත්තට ගියා ගන්නවා. ඇයි මේ අර අඩු කරන්නේ? මේ අඩු කරන්නේ මොකද? ගන්න ගාන අඩු කරලා තමයි දෙන ගාන අඩු කර අඩු කරන්න පුළුවන් අපිට. මොකද අර වීතු 150ට අරන් කාල් එක 130ට ඉල්ලුවාගේ අපිට කරන්න බෑ. මොකද ඔබතුමාලා මේ එක පැත්තක කතා කරනවා මේ අඩු කරනවා කියලා. ඒ වගේම තමයි අපි අපේ ගන්න මිල අඩු කරලා තමයි දෙන මිලත් අඩු කරන්න ඕනේ. ඒකින්ද මේකේ අනිවාර්යෙන් අපි අඩු කිරීමේ හෝ වැඩි නොකර සිටීමේ අරමුණෙන් තමයි අපි වැඩ කරගෙන යන්නේ. මොකද මේ තියෙන තත්ත්වයන් එක්ක අපි මොකද කටයුතු කරන්නේ? අපි 37ට 27ට සෝලා අරගෙන තමයි මේ රුපියල් 6 ඉඳන් කර්මාන්තවල රුපියල් 13ට යුනිට් එකක් දෙන්නේ මේ මොහොතේ. අපි ඒක කොහෙවත් IMF එක කියනවා කියලා අපි වැඩි කරලා නැහැ. අපි එහෙම තීරණයක් අරගෙන නැත්නම් මොකද ලංකා විදුලි බල මණ්ඩලයේ තමන්ගේ ගණනයන් තාම බාර දීලත් නැහැ, කිවර කරලත් නැහැ. මේ මාසේ අග වෙනකොට, ලබන මාසේ මුල වෙනකොට තමයි මහජන උපකතා කොමිසම අනුවෙන් ඒ තීරණේ ගන්නෙ. ඒතෙක් ඇත්තටම අපි තාම තීරණය කරලා නැහැ ආණ්ඩුවවත් මේ ලංකා විදුලි බල මණ්ඩලයත්. මොකද අපි මේ යන මේ මේ මාස 6 තියෙන මාස 5 ඇතුළත අපිට ගන්න පුළුවන් උපරිම මේ ලාභදායි පැත්ත අරගෙන තමයි ඒක තමයි අපි ඊට පස්සේ බලන්නේ. මොකද අපි ෆෝකාස්ට් එක ඉදිරි මාස 6ට බලනකොට සුභවාදීව, ඒ කියන්නේ සාමාන්‍යයෙන් බැලුවොත් ඒක වෙට් සීසන් එකක් විදිහට ලංකාවේ තියෙන්නේ. අපි මේ ෆෝකාස්ට් එකත් අරගෙන අපි සුභවාදීව හිතනවා මේ වැඩි කිරීමකට නොයා ඉන්න. එතන තමයි අපි ඉන්නේ අපේ තැන. හැබැයි ඉතින් අර අනිත් දේ ෆැක්ටර්ස් ගොඩාක් තියෙනවා, ණය තියෙනවා, ඒව ගෙවන්න තියෙනවා. ඒවැ දැන් මේ කෑල්ලක් ඉතුරු වෙලා තියෙනවා. ඒවැ ඕල ලෝඩ් දැක් මෙතනට එනවා. ඒක ණය ගෙවීමේ යම් පංගුවක් මේ එකතු වෙන්න තියෙනවා ඉතුරු පිළිට. ඒ වගේ දේවල් ගොඩක් තියෙනවා. ඉතින් අපිට ඇත්තටම ලබන මාසේ මුල වෙනකොට ඔක හරියටම කියන්න පුළුවන්. ඇත්තටම අපිත් එහෙම වැරදිලවත් ඒ වගේ නෙගටිව් තැනක අපි ඉන්නේ අඬුව විදිහට. අපිටත් ඕනේ තවදුරටත් මේක අඩු කරලා ස්ථාවර තැනක ගෙනියන්න.
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට. ගරු නලින් බණ්ඩාර ජයමහා මහතා, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට. ගරු නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනවිය, අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමගෙන් ඇසීමට.
ගරු කථානායකතුමනි, A1 2022 වර්ෂයේ සිට 2024 දක්වා කාලය තුළදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වූ නිල විදේශ සංචාර සංඛ්‍යාව 2022 වර්ෂයේ 4යි, 2023 වර්ෂයේ 14යි, 2024 වර්ෂයේ 5යි ඔක්කොම එකතුව ඒ ගත වූ වසර දෙකට විදේශ සංචාර 23යි. එම නිල සංචාර එම සංචාර පිළිබඳව තොරතුරු අහලා තියෙනවා. 2022 වර්ෂයේ එක්සත් රාජධානිය ගිය අරමුණ දෙවන එලිසබත් මහරජිනගේ රාජකීය අවමංගල උත්සවයට සහභාගී වීම. ජපානය ගිය අරමුණ ජපාන හිටපු අගමැතිතුමාගේ රාජ්‍ය අවමංගල උත්සවයට සහභාගී වීම. ඊළඟ පිලිපීනය ආසියානු සංකට බැංකුවේ වාර්ෂික සමුළුවට සහභාගී වීම. හතරවෙනි සංචාරය 2022 ඊජිප්තුව COP27 UNFCCC ලෝක නායක සමුළුවට සහභාගී වීම. 2022 වර්ෂයේ සංචාර 4යි ගරු කථානායකතුමනි. 2023 වර්ෂයේ සංචාර 16ක් කරලා තියෙනවා. එක්සත් රාජධානියට තුන්වෙනි චාල්ස් මහරජුගේ රාජාභිෂේකය සඳහා සහභාගී වීම. ඊළඟ සිංගප්පූරුවට සංචාරයේ අරමුණ පැහැදිලි නැත. ජපානයට නිකේ ෆියුචර් ඔෆ් ඒෂියා සමුළුවට සහභාගී වීම. එක්සත් රාජධානිය 2023 IDU සමුළුවට සහභාගී වීම. ප්‍රංශය නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවට සහභාගී වීම. ඉන්දියාව ශ්‍රී ලංකා ජනාධිපති ධුරේ බාරගැනීම පසු කරන සංචාරය. සිංගප්පූර රාජකාරී සංචාරය. කියුබාව වර්තමාන සංවර්ධන අභියෝග පිළිබඳ G77 සහභාගී වීම. ඊළඟ නිව්යෝක් එක්සත් රාජ්‍යාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සමුළුවට සහභාගී වීම, සැසියරට සහභාගී වීම. ඊළඟ එක එක්සත් රාජධානිය 2023 9/22 වන දින වොල්වර්හැම්ටන් විශ්වවිද්‍යාලයේ පැවැත් වූ උපාධි ප්‍රදානෝත්සවයට මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සමග සහභාගී වී ඇති බව පෙනී යයි. ඊළඟ සංචාරයේ ජර්මනිය ගෝලීය සමුළුවට බර්ලින් ගෝලීය සමුළුවට සහභාගී වීම. ඊළඟ චීනය ජාත්‍යන්තර සහභාගිත්වය සඳහා තෙවන එක් තීරයක් එක් මාවතක් සමුළුවට සහභාගී වීම. මාලදිවයින ආචාර්ය මොහොමඩ් මොයිෂු මහත්මතුමාගේ පදවි ප්‍රාප්තිය සහභාගී වීම. ඩුබායි එක්සත් අරාබි එමිරාජ්‍ය UNFCC සම්මුලුවේහි පක්ෂ සම්මේලනය සඳහා සහභාගී වීම 2024 වර්ෂයේ සඳහා නිල විදේශ සංචාර 5යි ස්විට්සර්ලන්තය ලෝක ආර්ථික සමුළුවේ වාර්ෂික හමුවට සහභාගී වීම උගන්ඩාව නොබැත් ජාතීන්ගේ රාජනායක සමුළුවට සහභාගී වීම ඔස්ට්‍රේලියාව 7 වන ඉන්දියා සාගර සමුළුවට සහභාගී වීම ඉන්දුනීසියාව 10 වන ලෝක ජල සමුළුවේ නායක සමුළුව සඳහා සහභාගී වීම ඊළඟ ඉන්දියාව ඉන්දියා අගමැතිතුමාගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම කියන විදිහට මේ වර්ෂ දෙකේ සංචාර 23ක් කරලා තියෙනවා ඊළඟ ප්‍රශ්නය අහන්නේ එක් එක් සංචාරය සඳහා සහභාගී වූ පුද්ගලයන් ඔවුන් දරලද වියදම සහ අරමුණ මෙම විදේශ සංචාර සඳහා ජනාධිපතිවරයාට අමතරව රජයේ වියදමින් සම්බන්ධ වූ පුද්ගලයන් ගැන පහත පරිදි වී 2021 වර්ෂයේ සිදු කරන ලද සංචාර 4ට පුද්ගලයන් 63 දෙනෙක් 2023 වර්ෂයේ සංචාර 14ට පුද්ගලයන් 252 දෙනෙක් 2024 වර්ෂයේ සංචාර 5ට පුද්ගලයන් 111ක් සහභාගී වී ඇත මෙම සංචාරවලින් රට හැමියෝ ප්‍රතිලාභ අරමුණු සම්බන්ධයෙන් ප්‍රතිලාභ සම්බන්ධයෙන් මේ ලොකු ලේඛනයක් තියෙනවා මම ඒක සභාගත කරනවා ඊළඟට A3 එම විදේශ සංචාර සඳහා වැය කරන ලද සම්පූර්ණ මුදල කොපමණද කියන එක වියදම 2022 වර්ෂයේ සිදු කරන ලද සංචාර 4 සඳහා 129 මිලියන 316,753යි 2023 වර්ෂයේ කරන ලද සංචාර 14 සඳහා 577 මිලියන 964,372යි 2024 වර්ෂයේ සිදු කරන ලද සංචාර 5 සඳහා 300 මිලියන 65,855යි. ඔව් ඒ අනුව ඉහත සංචාර 23 සඳහා වියදම් කර ඇති මුළු මුදල බිලියන 1ක්. ඒ කියන්නේ මිලියන 107.34ක් බිලියන 1කට වැඩියෙන් වියදම් කරලා තියෙනවා. ඉහත සංචාර වලට අමතරව 2022 සිට 24 දක්වා කාල පරිච්ඡේදය තුල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෞද්ගලිකව සහභාගී නොවු නමුත් එතුමා නියෝජනය කරමින් නියෝජිතයෙකු හෝ නියෝජිතයන් සහභාගී වූ දේශ සංචාර ගණන 19ක් ලෙස හා එම සංචාරය සඳහා වැය වී ඇති මුළු මුදල රුපියල් 19,821,797ක් ලෙස වාර්තා වී ඇත. ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල වශයෙන් සහභාගී වූ සංචාර මෙන්ම එතුමා නියෝජනය කරමින් නියෝජිතයන් සහභාගී වූ විදේශ සංචාර වෙනුවෙන් දරන ලද සමස්ත වියදම 1,27,168,778.75ක් ලෙස වාර්තා වී ඇත. එනි මිලියන 127ක් වියදම් කරා කියන එක වාර්තා වෙලා තියෙනවා. ආ අදාළ නොවේ.